නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහාචාර්ය කවින්ද කොබ්බලගේ මහත්මයාතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් පිරිස අද මේ සෝදානම් වන්නේ බුදුරන් වහන්සේ වදාළ ඒ උතුම් දහම් කාරණා කිහිපයකට සවන් දෙන්නට මේ පින්වත් පිරිස නිරන්තරයෙන්ම ජීවිතේ හිතන්නට ඕන නුවණින් විමසන්නට ඕන දහම අහන පිරිසක්. ඉතින් ඒ නිසා අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දහම ප්‍රඥාව නැතුව නුවණ නැතුව තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ දහම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ චින්තන හැකියාව යෝනිසෝ මනසිකාර්ය මෙන්න මේක තියෙන කෙනාට. එහෙම නොවුනොත් අපට ඒ දහම තුල ගැඹෙලා තියෙන ඒ දහම තුල මග හෙලි කරන තමා තුලින් මග ඉස්මතු වෙන ඒ කාරණා අපට ගන්න බැරි වෙනවා. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්මයේ සාකච්ඡා කරනකොට ධර්මයේ දේශනා කරනකොට මේ හැම මොහොතකම අපි ධර්මයේ ඇසී යුත්තේ ඒ කියන කාරණාව තමන්ගේ ජීවිතය තුලින් නුවණින් යුක්තව තේරුම් ගැනීම අදහසින්මයි. එහෙම නැත්නම් අපට සාමාන්‍ය දැනුමක් විතරයි ඇති වෙන්නේ. ඒ දැනුම පුදු වචන ටිකක් විතරයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මිනිස්සුන්ට දහම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියා හිටියේ නෑ. ඒ සියලු දෙනාටම දහම කිව්වේ එයාලගේ නුවරට තමා තුළින් හිතලා තේරුම් ගන්න තමාගේ වැඩපිළිවෙල සසර පැවැත්ම මෙන්න මේක පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ඒ සසර පැවැත්ම ස්වභාවයේ අත් විඳන අත් දකින ඒක තේරුම් ගත්ත කෙනා මේකේ නිදහස් වීම කුමක්ද කියන කාරණාව තමා තුළින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරණවහන්සේ හැම මොහොතකම පැහැදිලි කරන්නේ මේ දහම අත් විඳින තියෙන්නේ වෙන කෙනෙකුගෙන් නෙවෙයි තමා තුළින්. අපේ ජීවිතය කියලා කියන්නේ පින්වතුනි ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේ ආයතනයන්ගේ පැවැත්මක්. අපට බලුවන්කමක් ලැබුණා නම් මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය අපේ ජීවිතයේ මේ ස්වභාවය බුදුරණවහන්සේ පෙන්වා දුන්න ඒ දහම මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යායට අනුව තමා තුළින් ගොත්විඳින්නට අන්නයා තමයි දහම තේරුම් ගත්ත වෙන දහම දැක්කා වෙන. එහෙම නැතුව පින්වතුනි අපි මොන දේ කරත් අපි දහම දැක්ක දහම තේරුම් ගත්ත කෙනසක් වෙන්නේ නැහැ. විස්තර වශයෙන් තියෙන දේශනාවක් ඒ තමයි සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රයේ තියෙන පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ තුනේ මේ ආයතන බෙදලා වෙන් කර ආයතනවල ක්‍රියාකාරීත්ව ස්වභාවය බොහෝ ශ්‍රවණය කරලා ඇති. මේ දේශනාව තුළ ඉස්මතු කරනවා ක්‍රමානුකූලව මඟ වැඩෙන ආකාරය. ආයතනයක් මුල් කරගෙන ආයතන මුල් කරගෙන ජීවිතයේ සත්‍ය දකිමින් සලායතන විභංගං වෝ භික්ඛවේ දේශිස්සාවේ තං සුනාත සාදුකං මනසිකරවත බහසිස්සාමීති. මහණෙනි මම නුඹලාට සලායතනය කියන මේක වෙලා ප්‍රතිඋත්තර දුන්නට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සලායතන විභංග සූත්‍රය හැදිරි කරනවා. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥානාවබ්බා ච පස්සකායා වේදිතබ්බා අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා චත්තිංස සත්තපදා වේදිතබ්බා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආධ්‍යාත්මික ආයතන 6 දැනගන්නට ඕනේ, අවබෝධ කරගන්නට ඕනේ. බාහිර ආයතන 6 අවබෝධ කරගන්නට ඕනේ. විඥාන කාය 6 අවබෝධ කරගන්නට ඕනේ. ස්පර්ශ කාය හය අවබෝධ කරගන්නට ඕනේ. චිත හැසිරෙන තැන් 18ක් තියෙනවා. මෙන්න මේකත් දැනගන්නට ඕනේ. ඒ වගේම 36ක් සත්වයන්ගේ පද, සත්ත්ව පද 36ක්. ඒ කියන්නේ ඒ 36 ආකාරයකට ඒ හිතේ පැවැත්මක් ගැනම එතන 31 කරන්නේ. මෙන්න මේකත් අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම මේ එක තැනක පිහිටලා එකක් ඇසුරු කරගෙන තව එකක් ප්‍රහාණය කිරීමක් ගැන වදාරනවා. එකක් ඇසුරු කරගෙන තව එකක් ප්‍රහාණය කරනවා. ඊළඟට ශාස්ත්‍රඥ වහන්සේලාට ආවේනික සතිපට්ඨානයක් තුන හතිපටන් තුනක් පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සලායතන විභංගයේ මාතෘකා ටික පැහැදිලි කරනවා. දැන් මේ කාරණා නම් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන දන්න කාරණා ටිකක්. නමුත් මෙතන පැහැදිලි කරන ප්‍රතිපදාව ක්‍රමානුකූල මාර්ගය දියුණු වෙන ප්‍රතිපදාව ලස්සන කරුණු ටිකකින් විස්තර කරලා දෙනවා. එකක් ඇසුරු කරගෙන තව එකක් ප්‍රහාණය කරන එක. තත්ත්‍යදා නිසා ඉදම් පජහත. යමක් ඇසුරු කරගෙන තව එකක් ප්‍රහාණය කරන අනුපූර්ව මාර්ගයේ ප්‍රතිපදාවක් මෙතන බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා දෙනවා. එතකොට ඒක ඉස්මතු කරන්න කලින් බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලිය ක්‍රමානුකූලව මුල ඉඳලම දහම ඉස්මතු කරන එක. තමන්ගේ නුවණ මෝරණ ආකාරයට ක්‍රමානුකූලව පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවකම තියෙනවා. පළවෙනියෙන්ම කියනවා මොකද්ද? චජ්ජත්තිකානි ආයතනානි වේජිතබ්බානි. මොකද්ද ආධ්‍යාත්මික ආයතන හය කියලා කිව්වේ? චක් ආයතනං, සෝත ආයතනං, ගහන ආයතනං, ජීව ආයතනං, කාය ආයතනං, මන ආයතනං. මෙන්න මේ හය තමයි ආධ්‍යාත්මික ආයතන හය. එතන මේක මේ පින්වතුන් අහලා තියෙනවා, දන්නවා. ආධ්‍යාත්මික ආයතන හය කියන්නේ මේ ආයතන හයට. ඒ වගේම බාහිර ආයතනය කියලා කියන්නේ රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, ධම්ම ආයතනේ කියන මේ ආයතන හය. ඊළඟට විඥාන කාය හය තමයි චක්ක විඥානං, සෝත විඥානං, ගහන විඥානං, ජීවා විඥානං, කාය විඥානං, මනෝ විඥානං කියන විඥාන කාය හය. ස්පර්ශ හය තමයි චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගහන සම්පස්සේ, ජීවා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියන මෙන්න මේ ස්පර්ශ හය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික වෙන්ගින් වශයෙන් පැහැදිලි කරා. ඇස වෙනම, රූපය වෙනම, ඇසේ විඥානය වෙනම, ස්පර්ශය වෙනම. දැන් අපි ඇහෙන් රූපය දකිනකොට අපිට පුළුවන්කමක් තියනවාද පින්වතුනි? දැන් මම මේ පින්වතුන් මේ කරුණ දන නිසා මම තව ටිකක් මේක හිතන්න ඕන කාරණාවක් එක කියන්නේ. රූපය කියන කාරණාව ඇහෙන්තරව තේරුම් ගන්න. ඇහැකින්තරව රූපේ තේරුම් ගන්න. නැත්නම් රූපයකින්තරව ඇහැ කියන කාරණාව තේරුම් ගන්න. එහෙම පුළුවන්කමක් නැහැ. ඇහැ චක්කු ආයතනය, ඇස කියන කාරණාව, බාහිර රූපය, මෙන්න මේ දෙක එකතු වීම තමයි, එකතු වීමත් එක තමයි විඥානි පහළීමේ ස්පර්ශය සිදුවෙනවා. එතකොට එහෙනම් මේ තුනේ එකතු වීමත් එක තමයි අපට කතා කරන්න තියෙන්නේ ඇහැයි රූපයයි කියලා. ආධ්‍යාත්මියක් ඇතිතන තමයි බාහිරයක් කියලා තියෙන්නේ. නමුත් මේ සියලු දේවල් ප්‍රඥාවෙන් වෙන් වශයෙන් අධ්‍යක්ෂ යකි දේවල්. සතිපට්ඨාන සූත්‍රයේ තුල බුදුරණවහන්සේ පැහැදිලි කරනවා, චක්කුංච පජානාති, රූපේච පජානාති, යංජ තදුබයං පටිච්චුප්පජ්ජති සංයෝජනං තංච පජානාති. ඇහැ දැනගන්නවා, රූපය දැනගන්නවා, සංයෝජන දැනගන්නවා. එහෙනම් මේ ඇසයි රූපයයි විඥානයයි, කනයි ශබ්දයයි විඥානයයි, මෙන්න මේ තුන එකතු වීමත් එක්ක තමයි අපට සංයෝජනයක් නැත්නම් පැවැත්මක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි අපි සියලු දෙනා තේරුම් අරගෙන න්‍යායක් තියෙනවා. කියන්නේ සසර අපි ගමන් කරනකොට සසර ගමන් කරන්නේ කුමක්ද ප්‍රධානම කාරණාව? අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි තණ්හාවයි අපට මුලින් දුරු කරන්න බෑ. ඉස්සල්ලාම තියෙන්නේ කුමක්ද? සක්කාය දිට්ඨි දුරු කරන්න තියෙන්නේ. සක්කාය දිට්ඨි දුරු වෙච්ච තැන විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තමයි දුර වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ අසකරණ වශයෙන් ඉවකයි මනස කියන මේ ආයතන ක්‍රියාකාරීත්වයේ තුල හේතු බල දහමක් මිසක් මම කියලා කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් නොවන බව අත්විඳීම. නමුත් අපට තියෙන්නේ කුමක්ද? මගේ හැට රූපේ පේනවා කියලා න්‍යාය තියෙන්නේ. මගේ හැට බාහිර රූපේ පේනවා. මගේ කනට තියෙන ශබ්දය ඇහෙනවා. අපි දකින්නේ න්‍යාය. අපි දකින්නේ නැහැ ඇසයි රූපයයි විඥාන එකතු වෙච්ච තැන හටගන්න දෙයක් දැකීම. දැන් කාලකාරම සූත්‍රයෙන් පැහැදිලි කරනවා ඇහෙන් රූපයක් දකිනකොට දැන් අපිට ඉවාර කරන්න තියෙන්නේ එහෙමමයි. ඇහෙන් රූපේ දකිනකොට අපි දකින න්‍යාය තමයි දකින්න යමක් තියෙනවා, දකින්නමම ඉන්නවා. ඒ වගේම තමයි දැකීමෙන් තොරවත් ඒ දේ තියෙනවා කියන. දැකීමෙන් තොරවත් තියෙනවා කියන න්‍යායට යන්නේ ඇයි? දැන් මට මේ ඉස්සරහා තියෙන කෝපය පේනවා. පෙනිච්ච තැන මට හටගන්නේ මොකද්ද? මගේ ඇහැට මේ රූපේ දැක්ක කියලා. ඉතින් එහෙනම් මගේ ඇහැට දැක්කේ මොකද්ද? තියෙන රූපේ. එහෙනම් තියෙන රූපේ නම් මගේ ඇහැට දැක්කේ මට පස්සේ රූපේ නැද්ද? මම පස්සේ කල්පනා කරනවා ආතන කෝපේ තිබ්බා කියලා. අපේ තියෙන න්‍යාය ඒක. දකින්න දෙයක් තියෙනවා, දකින කෙනෙක් ඉන්නවා කියන තැනම තියෙනවා, දැකීමෙන් තොරවත් ඒ දේ තියෙනවා. දැක්මට පරිබාහිරවත් ඒ දේ තියෙනවා. නමුත් දැකීම හටගත්තේ ඇහැයි රූපයයි විඥාන එකතු වෙච්ච තැන. අපි මෙන්න මේ න්‍යාය දැක්කේ නේ. එහෙනම් ඒ හේතුව ඇති කල් විතරයි ඵලය තියෙන්නේ. ඒ හේතු නැති වුණාම ඵලය දුර වෙලා යනවා. හේතුව ඇති කල් විතරයි ඵලය තියෙන්නේ. නමුත් අපි තුල තියෙන න්‍යාය තමයි රූපේ තියෙනවා, ඇහැ තියෙනවා, දකින මම ඉන්නවා, එහෙනම් දැකීමෙන් තොරවත් මේඩිය තියෙනවා. සමහර වෙලාවට ඊළඟ කාරණාවටත් යනවා. සමහරු කල්පනා කරනවා කොහොමද? නෑ නෑ මෙතන දකින්න දෙයක් නෑ. මෙතන තියෙන්නේ මේ වගේ හතර මහා ධාතු ටිකක්. මෙතන තියෙන්නේ මේ වගේ සුද්ධාස්තක ටිකක්, රූප කලාප ටිකක් කියලා බෙදලා 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 අපි හැම දකින්න දෙයක් නැහැ කියන න්‍යායයටත් තව කෙනෙක් යනවා. ඔන්න ඔය හතර ගැන කාලකාරම් සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා. ඔය හතරම නැහැ මේ අවිද්‍යාව දුරු කරාම. දකින්න කෙනෙක් ඉන්නවා, දකින්න කෙනෙක් ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා, නැත්නම් දකින්න දෙයක් නැහැ, නැත්නම් දැකීමෙන් තොරව දකින්න දෙයක් තියෙනවා කියන මෙන්න මේ හතර දුරු වෙලා යනවා. අපට තියෙන්නේ අපි මුලින්ම අප තියෙනවා දකින්න දෙයක් තියෙනවා, දකින්න කෙනා ඉන්නවා කියලා. ඒ වගේම දැකීමෙන් තොරවත් ඒ දේ තියෙනවා කියලා. පස්සේ භාවනා කරනවා කියලා බොහෝ වෙලාවට අපි කරලා අපට පස්සේ යනවා මොකද්ද? දකින්න දෙයක් නැහැ කියන. හැබැයි එතන යන්නේ සාස්වතින් උච්ඡේද දෘෂ්ටිය. ඇයි ඒ විදිහට යන්නේ? අපිට අල්ලගන්න බැරි වුණා හේතු ඇති කල්ලි හටගත් දැක්ම. අපි කරේ මොකද්ද? හේතු නිසා හටගත් දැක්මට දැක්ක දේ තියෙනවා කියලා ගත්ත දේ බෙදලා බලලා අපි තව දෙයක් ගත්තා නැහැ කියලා. ඕක තමයි ලෝකය දකින න්‍යාය. දැක්ක දේ තියෙනවා කියලා අරගෙන ඒ දැකපු දේ බෙදලා බලලා නැහැ කියලා න්‍යායකට යනවා. එහෙනම් මෙන්න මේ හැම එකක්ම තියෙන්නේ කුමක් හා බැඳිලාද? සක්කාය දිට්ඨිය එක්ක බැඳිලා. සක්කාය දිට්ඨිය දුර්විච්ච තැන පින්වතුනි හටගන්නා මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මේ හතර තැන නුවණ. දුක්ඛේ ඥානං ඇතිවෙච්ච තැනම හටගන්න දෙයක් තමයි දුක්ඛ සමුදය ඥානං කියන එක. අපිට ගොඩක් වෙලාවට දුක්ඛේ ඥානං කියලා අපි දකින්නේ පින්වතුනි සමුදය ඥානෙත් එක්ක නෙමෙයි. ඒ නිසා තමයි අපි හටගත්ත දුක බෙදලා බලලා මෙතන දුකක් නැහැ කියලා නිගමනයකට එනවා. නමුත් දුක්ඛේ ඥානං කියන කාරණාව ඇතිවෙච්ච තැනම යාට ඇතිවිය යුතුයි කුමක්ද? දුක හට ගැනීමක් එක්ක තියෙන සමුදය ඥාන. සමුදය ඥානයක් ඇතිවෙච්ච තැනම තියෙනවා මොකද්ද? මේ හේතු නැතිනම් මේ ඵලයේ හට නොගැනීමක් තියෙනවා. හට නොගැනීම කියන්නේ මේ හේතු දුරු වීමෙන් හටගන්නේ නැහැ. එහෙනම් හේතුව හොයපු තැන යාට දකිනවා සමුදයක්, දකිනවා දුකක්, දකිනවා ඒ වගේම දකිනවා කුමක්ද? මේ හේතු නැතිනම් මේ දුක නැහැ කියලා නුවණත් හටගන්න. තිබිචිනි දරුණ නෙමෙයි. දැන් අපි අර මම මුලින් කියපු න්‍යායෙ දිගත්තේ මොකද්ද? තිබිචිදි නැහැ කියලා ගත්තා. මේ කෝපේ තියෙනවා කියලා ගත්තදී බෙදලා බලලා නැහැ කියලා ගත්තා. නමුත් දුක්ඛේ ඥානං ඇති වුනේ සමුදය ඥානියත් එක්ක නම්, දුක හට ගැනීමත් එක්ක නම් ඇති වුනේ. තිබිච්චද නැති වුණා නෙමෙයි. එයා දැක්ක මේ පදනම හටගන්න හේතු වෙච්ච අන්න එතනම දකින්න නිරෝධ ඥාන. ඒ දැකපු වැඩපිළිවෙල මග්ගේ ඥානයි. අන්න හතර තැන නුණ හට ගන්නවා. මෙන්න මේක හතර තැන නුණ හට ගන්න තැන පින්වතුනි, බුදුරණවහන්සේ ලස්සන උදාහරණයක් කියනවා අංගුත්තර නිකායේ තිකනිපාතේ විජ්ජූපම කියන සූත්‍ර දේශනාවේ. මේකත් ගොඩක් අය පටලගෙන ඉන්නවා. ඒකේ ලස්සනට පැහැදිලි කරනවා මොකද්ද, යම් කිසි කෙනෙකුට මේ හතර තැන නුණ හට ගන්නවා නම් හරියට මේ වගේ කියනවා. අකුණු සැරයක් ගහනකොට ඇස් ඇති කෙනෙක් රූප පේන, ඒ කියන්නේ හොඳට ඇස් පේන කෙනෙකුට සම්පූර්ණයෙන් ඒ අකුණු සැරේ එළියෙන් මේ ලෝකයේ තියෙන රූප, නැත්නම් ඒ බාහිරව තියෙන මේ පරිසරයේ පාරවල්, ගස්කොළන්, ගෙවල් දොරවල් මේ හැම එකක්ම විනිවිද දකින්න පුළුවන්කම ලැබෙනවා වගේ ආර්ය සත්‍යයේ නුවණ හටගත්ත කෙනාට මේ දුක කියන්නේ කුමක්ද කියන කාරණාව, දුක සමුදය, දුක් නිරෝධයේ මග්ග කියන කාරණාව යාට තේරෙනවා. එතකොට එතනින් උදාහරණයෙන් පැහැදිලි කරේ පින්වතුනි, උපමාවක් ඉස්මතු කළ පැහැදිලි කරේ කුමක්ද, එයාට අර අකුණු සැරේ ගහපු එළිය තුලින් සම්පූර්ණයෙන්ම ඒ තමන් අවට තිබිච්ච අන්ධකාරයේ දුර වෙලා විනිවිද දකින්න පුළුවන් වුණා ඒ තියෙන ස්වභාවය. අන්නේ වගේ කියනවා ප්‍රඥාව ඇතිවීමත් එක්ක අපි මෙච්චර කාලයක් මේ ලෝකයේ තුල මම ඉන්නව, මට බාහිරව ලෝකේ තියෙනවා, තිබිච්ච ලෝකේ මම දකිනවා, මේක තමයි තිබිච්ච ලෝකේ නිත්‍යයි සපයි ආත්මයි කියලා කෙනෙක් හිතනවා, තියෙන ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තව කෙනෙක් හිතනවා. මෙන්න මේ දෙකත් එක්ක මේ ලෝකේ තිබුණේ මෙතන සැබෑ වැඩපිළිවෙල, සැබෑ පැවැත්ම මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්න දුකක පැවැත්මක් කියලා අන්‍යා විනිවිද දකිනවා. කුමකින්ද ප්‍රඥාවෙන් සත්‍ය ස්වභාවය. අන්න ඒකයි බුදුරණවහන්සේ මේ ප්‍රඥා ආලෝකයේ තුලින් දකින දැක්ම ඉස්මතු කරන්නේ. එහෙනම් මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය, ආයතන ඔස්සේ මේ පැවැත්ම සිදුවෙන ආකාරය, හේතුඵල නුවණින් මේ දුක හටගන්න ආකාරය දැකීම තමයි සක්කාය දිට්ඨිය දුරු වීමට හේතු වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඇස දැනගන්නවා නම්, රූපය දැනගන්නවා නම්, ඇසේ විඥානය දැනගන්නවා නම්, ඇසේ ස්පර්ශය දැනගන්නවා නම්, මේ සියල්ලක්ම දැනගත්තා කියලා කියන්නේ ප්‍රඥාවෙන් එයාට අහුනේ කුමක්ද? අර අකුණු සැරේ ගහනකොට සම්පූර්ණයෙන් මේ තමා අවට තියෙන පරිසරයේ විනිවිද දැක්කා වගේ ප්‍රඥා ආලෝකයේ තුලින් මේ දුක හටගන්න ආකාරය, මේ බොරු පැවැත්ම සිදුවන ආකාරය, අවිද්‍යාව හේතු කරගෙන මේ සකස් වෙන ක්‍රියාවලිය ප්‍රඥාවෙන් දැකීම. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙතන අටානස මනෝභවචාර මොනවද? තකුණ රූපං දිස්වා සොමනසට්ටානියන් රූපං උපවිචරති, දොමනසට්ටානියන් රූපං උපවිචරති, උපෙක්කට්ටානියන් රූපං උපවිචරති, සෝතේන සද්දං සුත්වා සොමනසට්ටානියන් රූපං උපවිචරති, දොමනසට්ටානියන් රූපං උපවිචරති, උපෙක්කට්ටානියන් රූපං උපවිචරති. මේ විදිහට ඇසෙන් රූපය දකිනකොට සොම්නස ඇති වෙන ආකාරයට හිත ඇසිරෙනවා, දොම්නස ඇති වෙන ආකාරයට හිත ඇසිරෙනවා, උපේක්ෂාව ඇති වෙන ආකාරයට හිත ඇසිරෙනවා. එතකොට ඇස ඔස්සේ සොම්නස, දොම්නස, උපේක්ෂාව ඇති වෙන ආකාරයට හිත ඇසිරෙන තැන් තුනයි. එහෙනම් ඇස කරා නාසය දිවකයි මනස ඔස්සේ 18ක් තියෙනවා. මෙතන මේ කියන විදිහට බලන්න, සොම්නස, දොම්නස, උපේක්ෂාව ඇති වෙන ආකාරයට හිත හැසිරෙනවා කියනවා නම් ඒක කොමකින්ද සිදුවන්නේ? ඇහැ රූපය විඥාන එකතු වෙච්ච තැන මේක සත්‍ය වශයෙන්ම දකපු නැති නිසා ඇහැට රූපයක් පේන්න තියෙනවා කියලා අරගෙන අන්න තිබෙන රූපය හොඳයි නම් සොම්නසක්, නරකයි නම් දොම්නසක්, එහෙම නැත්නම් උපේක්ෂාව. අන්න ඒක තමන් විසින් කරන දෙයක්. ඇයි ඇයි මම ඉන්නවා බාහිර දේ තියෙනවා කියලා ගත්තනේ? මම ඉන්නවා බාහිර දේ තියෙනවා කියලා ගත්තා. මම පුංචි උදාහරණයකට කියන්නේ. මම නිරන්තරයෙන් කියන උදාහරණයක් ඔකට. මම මගේ අම්මා දකිනවා. මම්මගේ අම්මා දකිනකොට මට මොකද හටගන්නේ? අම්මා කියන සෙනෙහසක්, අම්මා කියන ආදරයක් හටගන්නේ. තාත්තා මගේ අම්මා දකිනවා. තාත්තා හටගන්නවද අම්මා කියලා? නෑ, භාර්යාව කියලා. හැබැයි මම දැක්කෙත් අම්මද තාත්තා දැක්කෙත් එක්කෙනෙක් නෙවෙයිද? දෙන්නම දැක්ක එක්කෙනෙක්. ඊළඟට අම්මගේ දෙමාපිය අම්මා දකිනකොට මොකද හටගන්නේ? මගේ දුව කියලා. හැබැයි මමයි තාත්තයි අම්මගේ දෙමාපියෝයි දැකපු රූප එකක් නෙමෙයිද? දැකපු රූප එකක්. නමුත් මට කවදාවත් හිතෙනවද මේ මගේ දුව කියලා? නෑ, මට අම්මා කියලා මම හිතෙන්නේ. තාත්තා හිතෙනවද මගේ අම්මා කියලා? නෑ, භාර්යාව කියලා. දෙමාපියන් හිතෙන්නේ දුව කියලා. එහෙනම් අම්මා තුරද තිබුණේ අම්මකම, භාර්යාව, දුව ස්වභාවය. අම්මතර තිබුණා නම් ඒක මටත් එහෙනම් දුව වෙන්නට ඕනේ. එහෙනම් තුන් දෙනාටම එකක් වෙන්නට ඕනේ. එහෙනම් බාහිරව දැකපු රූපේ තියෙනවා කියලා ගත්තට පස්සේ අන්න සංකල්පයකින් දාගන්නවා මොකද්ද? ආමේ මගේ අම්මා, ආමේ මගේ භාර්යාව, ආමේ මගේ දුව. එහෙනම් ඒ හිත හැසිරෙන්නේ කවුද? මම ඉන්නවා කියලා අරගෙන බාහිර රූපේ තියෙනවා කියලා අරගෙන තිබිච්ච රූපේ පැවැත්මක් ලෝකේ සකස් වෙනකොට තමන්ගේ තියෙන කෙලෙස් ටිකත් එක්ක, තමන්ගේ තියෙන ආශ්‍රව ටිකත් එක්ක ඒ ලෝකේ තේරුම් ගන්නට තමන් නම් කිරීමක් කරනවා. ඒ නම් කිරීම කරේ මම ඉන්නවා කියලා ගත්ත නිසා. මේක නිකලස් වෙනකම්ම තියෙනවා. නමුත් මාර්ගය යන කෙනා දකිනවා මොකද්ද? මෙන්න මේ විදිහේ පැවැත්මක් තමයි සිදුවන්නේ කියන. එතකොට වෙන මෙතන පැහැදිලි කරනවා මේ හිත හැසිරෙන දැන් 18ම. එහෙනම් ජීවිතය කියන්නේ මොකද්ද? මෙන්න මේ හිත හැසිරෙන දැන් 18. ඇසෙන් රූපය දකිනකොට සොම්නස් ඇති වෙන ආකාරයට හැසිරෙනවා, දොම්නස් ඇති වෙන ආකාරයට හැසිරෙනවා, උපේක්ෂා ඇති වෙන ආකාරයට හැසිරෙනවා, කණෙන් ශබ්දයක් අහනකොට, නාසයට ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට මේ හැම මොහොතකම සොම්නස්, දොම්නස්, උපේක්ෂා ඇති වෙන ආකාරයට හිත හැසිරීමක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඊළඟට දැන් ඔන්න මෙතන එතකොට බුදුරණන් වහන්සේ පැහැදිලි කරා ආයතන ක්‍රියාකාරීත්වය, ආධ්‍යාත්මික බාහිර ආයතන විඥාන ක්‍රියාකාරීත්වය, ස්පර්ශයේ සිදුවීම, ඊළඟට මේ හේතු ඵලවලින් සකස් වෙන මේ ස්වභාවයත් එක්ක ඒ හේතුඵල ස්වභාව නොදැකීම නිසා මම බාහිර කියලා ද්වේතාවයක් ලෝකයේ තුල සකස් වීම නිසා ඒ ද්වේතාවය තුල පැවැත්මක් සිදුවන්නට සමුනස, දොමුනස, උපේක්ෂාව, රාග, දේශ, මෝහ වැඩෙමින් වැඩින වැඩපිළිවෙල පැහැදිලි කරා. එතකොට එහෙනම් මේ ස්වභාවයේ පැවැත්ම තමයි රාග, දේශ, මෝහ වැඩින වැඩපිළිවෙල. මේක දකිමින් දකිමින් ඉන්නකොට මොකද වෙන්නේ? රාග, දේශ, මෝහ වලට ඉඩ නැති වෙලා යනවා. අන්න රාග, දේශ, මෝහ දුරු කරන වැඩපිළිවෙල වෙනවා. ඊට පස්සේ මේ විදිහට යම් කිසි කෙනෙක් දකිනවා නම් ආයතන 6 ඔස්සේ ජීවිතයේ සත්‍ය ඔන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ක්‍රමානුකූල වැඩපිළිවෙල. මේ ආයතන 6 ඔස්සේ ජීවිතයේ සත්‍ය දකිනවා නම් ඇස, කන, නාසය, දිව, කය, මනස ඔස්සේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාකාරීත්වය දකිනවා නම් ඒ දකින වැඩපිළිවෙල තියෙන කෙනාට නිවීම දක්වා හික්මෙන ක්‍රමයක්, යමක් ඇසුරු කරගෙන යමක් ප්‍රහාණය කරන ක්‍රමයක් බුදුරණන් වහන්සේ අනුභූර ප්‍රතිපදාවක් ලස්සන්න පැහැදිලි කරනවා. චගේහිතානි සෝමනස්සානි ඔන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ 36ක් සත්‍යඵල 36ක්. චගේහිතානි සෝමනස්සානි ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි. ඒ වගේම චගේහිතානි සෝමනස්සානි ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි. චගේසිත උපේක්ඛා ච නෙක්ඛම්මසිත උපේක්ෂා. මොකද කිව්වේ? ගේහසිත සෝමනස්සය. ගේහසිත සෝමනස්සය කියලා කියන්නේ ගෘහස්ත සෝමනස. ගෘහස්ත සෝමනස කියනකොට මෙතන ලස්සන කාරණාවක් ඉස්මතු වෙනවා. සෝමනස් 6ක් තියෙනවා. ඒ කියන්නේ සත්‍යත්ව දැන් මුලින් විස්තර කරානේ සෝමනස් 6ක්, සෝමනස් හිතාසෙන් 18ක්. ඒ 18 තුන සෝමනස් 6ක් තියෙනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් සොම්නස ඇති වෙන ආකාරය හිත ඇසුරෙන් දැන් හයක් විස්තර කරා. එතකොට මෙතන විස්තර කරනවා ගෘහස්ත කියලා. ගෘහස්ත කියනකොට අපිට ගේ, ගෙදර, ගිහි කියන කාරණා ගන්න පුළුවන්. නමුත් මේක ලස්සන කාරණාවක් ඉස්මතු වෙනවා සංයුත්තනිකායි තුනේ තියෙන හාලිද්දිකානි සූත්‍රයේ. හාලිද්දිකානි සූත්‍රයේ පැහැදිලි කරනවා ඕකම් පහය අනිකේත සාරි ගාම යකුබ්බා මුනිසන්ත වානි කාමයේ විත්තු අපුරේ කරානෝ කතන්න විග්‍රහ ජනේන කෛරාදි කියන. ඒක පැහැදිලි කරනවා ඕකය ප්‍රහාණය කළ ඕකම් පහය. ඕකම් පහය මුනිසන්ත වානි සාන්ත මුනිවරයා. ඕකම් පහය මුනිසන්ත වානි කාමෙහි රිත්ත වපුරෙක් කරානෝ. කාමයන්හි හිස්සලා නැවත අපේක්ෂාවක් නැතුව කාමෙහි රිත්ත වපුරෙක් කරානෝ. ඊළඟට එක එකයි වාදී වාද නැතුව සාන්ත විවරණෙන් වාසය කරන. මෙතන ඕකේ කියන කාරණාව පැහැදිලි කරනවා. මොකද්ද? ගෘහය කියනවා විඥාණයට රූපේ ගෘහයක් කියනවා. විඥාණය විඥාන ධාතුව රූප ධාතුවේ බැස ගන්නවා කියන එක ගෘහයක් කියනවා. වේදනා ධාතුවේ සංඥා ධාතුවේ සංකාර ධාතුවේ බැස ගන්නවා කියන මේක ගෘහයක් කියනවා. ඊළඟ නිකේතසාරී කියලා විස්තර කරනවා. ඇහැ ඇසුරු කරගෙන ඉන්නේ කියනවා. කන ඇසුරු කරගෙන ඉන්නේ කියනවා. එතකොට යමක් ඇසුරු කරගෙන යමකට බැසගෙන එතන ලස්සනට හාලිදිකාන් සූත්‍රය පැහැදිලි කරනවා. ගෘහයක් කියනවා මොකද්ද? විඥාණයට බැස ගන්නට විඥාණය පවතින රූප වේදනා සංඥා සංකාර. අන්න එහෙනම් ගේහිත සෝමනස්සය කියනකොට ගෘහත් සෝමනස්සය කියනකොට මොකද්ද තියෙන්නේ? මෙතන විස්තර කරනවා මේ සොම්නස් 6යි දොම්නස් 6යි ගේහිත සොම්නස් 6යි ගේහිත දොම්නස් 6යි ගේහිත උපේක්ඛා 6යි නෙක්ඛම්මසිත සොම්නස් 6යි නෙක්ඛම්මසිත දොම්නස් 6යි නෙක්ඛම්මසිත උපේක්ෂා 6යි ලස්සන විස්තර කරනවා. විස්තරේදී අපට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. තත්ත කතමාවිච්ච ගේහිතානි සොම්නස්සානි. මොකද්ද ගේහිත සොම්නස් 6? චක්ක වෙඤ්ඤියාණං රූපාණං ඉට්ඨාණං කන්දාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පරිසංයුක්තාණං පටිලබංවා පටිලබ්බතෝ සමුනුපස්සතෝ කුබ්බේවා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපන්නතං සමනුස්සරතෝ උප්පජ්ජති සෝමනස්සං යං නේව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේහිතං සෝමනස්සං. මොකද්ද පැහැදිලි කරනවා? ඇසේ ඇසර දත යුතු රූප තියෙනවා. ඉෂ්ඨ කාන්ත මනාව මනස ඇදිලා යන ලෝකේ හා පටිබද්ධ වෙච්ච මෙන්න මේ කලින් දැකපු රූපත් දැන් දකින රූපත් ගැන හිත හිතා සතුට හට ගන්නවා. මෙන්න මේක කියනවා ගේහිත සෝමනස්සේ. එහෙනම් ඇසුරු කරගෙන නෙමෙයිද රූපය ඇසුරු කරගෙන හේන් රූප දකිනකොට රූපය ඇසුරු කරගෙනයි මේ සම්මුසට ගත්තේ. මේකේ අවසාන විස්තර කරනවා ලස්සන කාරණාවක්. නෙක්ඛම්මසිත කාරණා විස්තර කරනකොට මෙතන සම්පූර්ණ ඇසුරු කරගෙන තියෙන්නේ. රූපය ඇසුරු කරගෙන ඇසරෙ වෙන රූපය ඇසුරු කරගෙන නැත්තම් පංචපාදවස්කන්ධේ සකස් වෙනවා රූප වේදනා සංඥා සංකාර තුල විඥාණය බැසගෙන විඥාණයේ වෘද්ධියක් විඥාණි පැලවෙනවා. අර රූප වේදනා සංඥා සංකාර කියන කෙටි තණ්හාවෙන් පෝෂණය වෙමින් අන්න සොම්නස හට ගන්නවා. මේව ඇසුරු කරගෙන මේක ගේහිත සොම්නස. මොකද මෙතන මේ ගේහිත කියන කාරණාවයි නෙක්ඛම්මසිත කියන කාරණාව විස්තර කරන තැන දැන් අපි දන්නවා නෙක්ඛම්මසිත කියලා කියනකොට සාමාන්‍යයෙන් කාමයන්ගේ තියෙන කාරණාව ඉක්මවීම නෙක්ඛම්මයක්. පුතඥන කෙනෙකුට උනත් පුළුවන්කමක් ලැබෙනවා මේ කාමයන් ඉක්මවීම. ඒකත් නෙක්ඛම්මයක්. නමුත් මෙතන නෙක්ඛම් පැහැදිලි කරන්නේ ඒක නෙමෙයි. මෙතන නෙක්ඛම් පැහැදිලි කරන්නේ සම්පූර්ණයෙන්ම ලෝකෝත්තර මාර්ගයේ. එහෙනම් ලෝකෝත්තර මාර්ගයෙන් තොරව අනික් සියලු දේවල් මේ ගේහිත සම්මුසර අදාළ වෙන දේවල්. මනසින් ගන්න දෙයට ගන්න පුළුවන් අනිත් හැම දෙයක්ම. එහෙනම් ලෝකෝත්තර මාර්ගයෙන් තොරව කාරණාවයි මෙතන මේ ඉස්මතු කරන්නේ. මේ විදිහට විස්තර කරනවා ඇසෙන් දකින්නකොට ඇස මුල් කරගෙන කන නාසය දිව කය මනස මේ හය මුල් කරගෙන රූප සද්ද ගන්ධ රස පහස අරමුණු ඇසුරු කරගෙන හටගන්න සොම්නස කුමක්ද? ගේහසිත සොම්නස් 6. ඊළඟට විස්තර කරනවා නෙක්ඛම්මසිත සොම්නස් 6. ඔන්න ඒකේ උදාර ගලපන්න පුළුවන්. මොකද්ද නෙක්ඛම්මසිත සොම්නස් 6? රූපාරං තේව අනිච්චතං විදිත්වා විපරණාම විරාග නිරෝධං උබ්බේකේ රූපං ඒතරයිච්ච සබ්බන්තේ රූපං අනිච්චා දුක්ඛා විපරණාම ධම්මාති ඒව මේ තං අතා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං. කොහොමද නෙක්ඛම්මසිත සෝමනස්සය කියලා කියන්නේ? මේ ඇහෙන් රූපය දකිනකොට එයා දකිනවා කොහොමද? අනිච්චිත අනිච්චතං විදිත්වා මේකේ අනිත්‍ය ස්වභාවය දකිනවා. දකින්නේ කොහොමද? යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. රූපේ අනිත්‍ය ස්වභාවය කියලා කියනකොට මම අර මුලින් විස්තර කරපු විදිහට මේ බාහිර ලෝකයේ කැඩලා විඳිනන කාරණාව නෙමෙයි. යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සබ්බං. හටගත්තේ ඒ ආකාරයෙන් දකින්නවා. යන්න එහෙනම් දකින්නවා මොකද්ද? යා හේතුඵල න්‍යාය සකස් වීම දකින්නවා. දුක දකින්නවා, දුක්ඛ සමුදය දකින්නවා. දුකේ හට ගැනීමත් එක්ක මේ දුක දකින්නවා. ඇහෙන් රූපය දකිනකොට ඔහු දකින්නවා මේ හේතු නිසා මේ ඵලයේ සකස් වෙන ආකාරය. මෙන්න මේක තමයි මේ රූපේ අනිත්‍ය දැකීම වෙන්නේ. ඇහෙන් රූපයක් දකිනකොට. ඒක තමයි මෙතන ඉස්මතු කරන්නේ. හේතුඵල න්‍යායත් එක්ක මනා ප්‍රඥාවෙන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවය මනා ප්‍රඥාවෙන් දකිනකොට ඔහුට හට ගන්නවා සොම්නස. ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් නාසයට ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට මේ ආයතන හය ඔස්සේ මේ ක්‍රියාකාරීත්වය මනා ප්‍රඥාවෙන් අහුනොත් එහෙම ඔහු දකිනවා මොකද්ද මේ හේතුඵල වැඩපිළිවෙල. හේතුඵල වැඩපිළිවෙල දැකීමත් එක්ක හටගන්නවා මොකද්ද? සති සම්බොජ්ජංගේ ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ හටගන්නේ නැද්ද? අන්න හටගන්නවා. එහෙනම් එයාට මේ යථාර්ථ ස්වභාවය දැකීමත් එක්ක හටගන්නවා මොකද්ද? සොම්නසක්. හැබැයි මේ සොම්නස කියන කාරණාවත් තමන් අල්ලගෙන තියෙන්නේ. ඒක මේ වැඩපිළිවෙල මේ ඉදිරියට පැහැදිලි කරනකොට මේක හොඳට ඉස්මතු වෙනවා. නමුත් යමෙක් සත්‍ය දකිනකොට උඩ සතුටක් හටගන්නේ නැද්ද? සතුටක් හටගන්නවා. මෙන්න මේක කියනවා මොකද්ද? නෙක්ඛම්ම සිත සෝමනස්සය. එහෙනම් මේ නෙක්ඛම්ම සිත සෝමනස්සය එක බලනකොට ගිහිත සෝමනස්සය කියන්නේ අනික් සියලු දේවල්. යථාර්ථයේ ආකාර නොදකීම තුල තියෙන සියලු දේවල් ඒ තුලින් හටගන්න සෝමනස නෙක්ඛම් ගිහිත සෝමනසක්. ඊළඟට පැහැදිලි කරනවා දැන් ඔන්න නෙක්ඛම්ම සිත 6යි ගේ සිත 6යි සොම්නස්. මොකද්ද? ගේ සිත දොම්නස කියලා කිව්වේ. චක්ක විඤ්ඤාණං රූපාණං ඉට්ඨාණං කන්දාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසංයුත්තාණං අපට ලබංවා අපට ලැබතෝ සමුනුපස්සතෝ පුබ්බේච පුබ්බේවා අපට ලද පුබ්බං අතීත නිරෝධං විපන්නතං සමනුස්සර මානෝ උපජිති දොමනස්සං යන්නේව රූපං දොමනස්සං ඉදං උච්චති ගේහසිතං දොමනස්සං. අහින් රූපය දකිනකොට ඔහුට තියෙනවා ඉෂ්ඨ කාන්ත මනාප රූප. මෙන්න මේ රූප නොලැබෙනකොට, දකින්න නොලැබෙනකොට, අකමැති දේ ලැබෙනකොට මොකද හටගන්නේ? දොමනස්සං. කණෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, රස ලබනකොට, පහස ලබනකොට තමන් ලැබපු දේ තියෙන හොඳ දේ. ඒ හොඳ දේ නොලැබෙනකොට, නරක දේ ලැබෙනකොට හටගන්න දේ තමයි අසකන්නාසි දිවකයි මනසොස්සේ මොකද්ද? දොම්නස. එතකොට දොම්නස ඇති වුණේ කුමක් මුල් කරගෙනද? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පහස අරමුණ ඇසුරු කරගෙන. ඒක තියෙනවා කියලා ගැනීමත් එක්ක අන්නර කාලකාරම සූත්‍ර පහදලික දැකීමෙන් තොරව දකින්නේමත් තියෙනවා කියලා මාර්ගයට නොපැමිණි කෙනා. ඇතරම රහතන් වහන්සේ නැතුව සියලු දෙනා එක එයාට නුවණ යොමු වෙන වෙලාවට විතරයි නැත්තේ. එහෙම හිතන්නේ නැත්නම් අනික් වෙලාවට තියෙනවා. සාමාන්‍ය කෙනාට ඒක තියෙන්නෙම දැකීමෙන් තොරවම තියෙනවා කියලා. එහෙනම් කලින් දැකපු දේ තිබ්බා කියලා හැඟීම තියෙනවනේ. එහෙනම් එයාට ඒ ප්‍රියමනාප දේ ලබන්න කැමැත්ත තියෙනවනේ. ඒක නොලැබෙනකොට දුක හට ගන්නවා. තමන් අකමැති දේ ලැබෙනකොට දුක හට ගන්නවා. ඇයි ඒකට හේතුව? හේතුඵල දහවණු දැකීමත් එක්ක. යමක් තියෙනවා කියලා ගත්තා. තියෙන දේ නම් පස්සේ තියෙනට ඕනේ. දැකීමෙන් තොරව තියෙනට ඕනේ. මෙන්න මේ කාරණාව ඔහු සත්‍ය වශයෙන් නොදකින නිසා මේ හේතුඵල න්‍යාය ඔහුට හට ගන්නවා මෙන්න මේ දොම්නස. මේ බින්දුතුන් අහලා තියවනේ අටලව දහමට කම්පා වෙන්නේ නැහැ මාර්ගයත් එක්ක. රාතන්වහන්සේ සමයි සම්පූර්ණයෙන්ම සිහිය ඉපදෙච්ච ගමන් මාර්ගයේ ඉන්න කෙනාට ඒක අතහරින්න පුළුවන්. එතකොට ඒක අතහරින්න පුළුවන්කම තියන්නේ ඇයි? මේ ලෝකේ සකස් වෙන ආකාරය දකින නිසා. එහෙම නැතුව වෙන කල්පනා කිරීමකින් නෙමෙයි. අර ප්‍රඥා ඇස ඇති වෙච්ච නිසා. එහෙනම් මේ දොම්නස හටගන්නේ කුමක් නිසාද? දකින්න රූපයක් තිබ්බා, දකින්න ශබ්දයක්, අහෙන්න ශබ්දයක් තිබුණා. මේ රූපය එහෙනම් පස්සෙත් දකින්න පුළුවන්, මේ ශබ්දය එහෙනම් පස්සෙත් අහන්න පුළුවන්. මෙන්න මේ න්‍යාය තියෙන නිසා තමයි ඔහුට ඒ දොම්නස් හටගන්නේ. එතකොට ඔන්න දොම්නස් 6යි. ඊළඟට නෙක්ඛම්ම සිත දොම්නස. දැන් නෙක්ඛම්ම සිත සොම්නස කියන කාරණා අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුඵල ධම දකින්නකොට හටගන්න ප්‍රීතිය, ප්‍රමුජිත භාවයේ සතුට අන්න සොම්නස තමයි. සත්‍ය දැකීම තුළ හටගන්න සොම්නස නෙක්ඛම්ම සිත සොම්නස. නෙක්ඛම්ම දොම්නස කියන්නේ මොකද්ද? රූපානත්තේව අනිච්චතං විදිත්වා විපරණාම විරාග නිරෝධං පුබ්බේචේව රූපා ඒතරහිච්ච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරණාම ධම්මාති ඒව මේතං තථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති කුදස්සනාමාහං තදායතරං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරියා ඒතරහි ආයතරං උපසම්පජ්ජ විහෙරන්ති ඉති ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතෝ උපජ්ජති පිහපච්චයා දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම් හිතං දෝමනස්සං ඔන්න පැහැදිලි කරනවා නයිස් ක්‍රම්මේ නෙක්ඛම්ජ දෝමනස්ස කියන්නේ මොකද්ද මේ අසකන්නාශ දිවකයි මනස තුල මේ සත්‍ය ස්වභාවය දකිනකොට හේතුඵල න්‍යාය දකිනකොට මනා ප්‍රඥාවෙන් අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය දකිනකොට පටිච්චසමුප්පාද ක්‍රියාකාරීත්වය දකිනකොට ඔබට හටගන්නව කොහොමද මේ හේතුව දුරු වෙලා නිවීම සාක්ෂාත් කරගන්න කැමැත්තක් හටගන්නවා සත්‍ය දැකේ පමණින් අවිද්‍යාව දුරු වෙලා නිවීම සාක්ෂාත් වෙන්නේ නැහැ ඒ නිසා තමයි මාර්ගඵල සෝතාපන්න සකදාගාමි අනාගාමි සියල්ලක්ම තියෙන ක්‍රමානුකූලව සත්‍ය දකිමින් යන වැඩපිළිවෙලකට නමුත් සත්‍ය දැකපු කෙනාට සත්‍ය දකිනකොට එයාට මේ ලෝකේ පැවැත්මට අකමැත්තක් ඇති වුණාට පස්සේ එයාට හටගන්නවා කොහොමද අනේ මට මේ නිවීම සාක්ෂාත් කරගන්න ඇතිනම් කියලා ඔහුට හටගන්නවා ආසාවක් අනුත්තරේසු විමුක්කේසු පිහං උපට්ඨාපේති නිවීම සම්බන්ධයෙන් කැමැත්තක් ඇති කරගෙන ඉන්නවා මේ ගැන ලස්සන සූත්‍රයක් තව තියෙනවා මට පොත මතකනේ හරියට රාජකුමාරයෙක් රජ වෙන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් වෙන පලාතක රාජකුමාරයෙක් රජ වුණාට පස්සේ ඔහුටත් කැමැත්තක් හට ගන්නවා කියනවා නේ මමත් කවද්ද රජ වෙන්නේ කියලා කැමැත්තක් හට ගන්නවා වගේ කැමැත්තක් හට ගන්නවා කියන මාර්ගයේ ඉන්න කෙනාට මමත් කවද්ද නිවෙන්නේ කියලා. නමුත් හිඟන්නේකට රජකම උරුම නැති කෙනෙකුට අහල පහල රාජධානීක රජෙක් රජ වුණා කියලා කවදාවත් හට ගන්නවද කියලා අහනවා අනේ මම කවද්ද රජ වෙන්නේ කියන හැඟීමක්. කවදාවත් හට ගන්නෑ. ඇයි ඒ? එයාට ඒක උරුම නැහැ. එහෙනම් මාර්ගයට ආව නැති කෙනාට සැබෑවටම නිවන නිවීම ගැන සැබෑ අපේක්ෂාවක් නැහැ. එයාට නිවීම ගැන කියලා තියෙන්නේ තමන් හටගත්තු දෘෂ්ටියක් විතරයි. තියෙන ලෝක නැතිවීමක් විතරයි. මාර්ගයට ආව කෙනාට සැබෑ නිවීම ගැන අපේක්ෂාවක් හට ගන්නවා. අර අහල පහල රාජධානියක රජකුමාරයෙක් ඔටුනු බැලඳුවට පස්සේ මම කවද ඔටුනු බලන්නන්නේ කියලා කැමැත්තක් හට ගන්නවා වගේ. අන්නේ වගේ දෙයක් තමයි මෙතන පැහැදිලි කරන්නේ. හේතුඵල න්‍යාය අත්විඳින කෙනෙකුට හට ගන්නවා මේ හේතු දුරුවීමෙන් නිවීම කවදානම් සාක්ෂාත් වෙනවද කියලා හට ගන්නවා. මොකද්ද? දොම්නසක්. අන්නේ එක තමයි නෙක්ඛම්මසිත දොම්නස් 6. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් සත්‍ය ස්වභාවය ආකාරයෙන් දකිනකොට ප්‍රීති හටගන්න එක සොම්නස්සය. සත්‍ය ස්වභාවය දකිනකොට ඔහුට නිවීමට හටගන්න කැමැත්ත පිහප්පච්චා දොමනස්ස. එතකොට ආශාව නිසා හටගන්න දොමනසක් තියෙනවා. නිවන අපේක්ෂාවක් එක්ක දොමනසක් තියෙනවා. අන්නේ දොමනස්සය කියනවා නෙක්ඛම්මසිත දොමනස්සය. ඊළඟට පැහැදිලි කරනවා දැන් ඔන්න පැහැදිලි කරා 24ක් නෙක්ඛම්මසිත ගේහසිත සොම්නස නෙක්ඛම්මසිත සොම්නස ගේහසිත දොම්නස නෙක්ඛම්මසිත දොම්නස 6 ගානේ 24යි. කතම ඊළඟට පැහැදිලි කරන මොකද්ද? ගේහසිත උපේක්ෂාව. චක්කුණා රූපන් දිස්සා උප්පජිත උපේක්ඛා බාලස මූලස පුතුජනස අනෝදිජනස අවිපාකජනස ආදීනවා අනාදීනවාස අනාදීනවාසන වස්තුතත පුතුජනස යා ඒව රූපා උපේක්ඛා රූපාසා නාති වත්තන්ති තස්මා සා උපේක්ඛා ගේහසිතානි උච්ඡන්ති උච්චති. මෙතන පැහැදිලි කරනවා දැන් මෙතන වැඩිපුර කාරණාවක් පැහැදිලි කරනවා. ඇයි මෙතන වැඩිපුර කාරණාවක් පැහැදිලි කරන්නේ? දැන් සොම්නස දොම්නස කියනකොට කොහොමත් රූපේ අසුර කරගෙනම තමයි තියෙන්නේ. නමුත් ඒකට එච්චර කතා කරන්න දෙයක් නෑ. මොකද හේතුව යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ සොම්නස දොම්නස කියන කාරණාව තමන්ගේ හිත තුළින් හට ගන්න ආකාරය. නමුත් උපේක්ෂාව කියන කාරණා තේරුම් ගන්න බෑ. සොම්නස දොම්නස කියන කාරණාව තමන් මේ කල්පනා කරන විදිහත් එක්ක හට ගන්න ආකාරය තේරුම් ගන්න යම් කිසි දෙයක් පුළුවන්. නමුත් උපේක්ෂාවක තේරුම් ගන්න බෑ. උපේක්ෂාව තුළ විශේෂ කාරණාවක් පැහැදිලි කරනවා. ඇසෙන් රූපයක් දැකලා මේ බාලයාට මුලා වෙච්ච කෙනාට පුදුජන කෙනාට ආදීනවන දකින කෙනාට අන්න ඔහුට හට ගන්නවා උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව රූපාං සා නාතිවත්තන්ති. රූපේකම උපේක්ෂාවක් නෙමෙයි. දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා, අපි ගේහසිත දොම්නස් සොම්නස් ඔක්කොම තියෙන්නේ කුමක් මුල් කරගෙනද? රූපයත් එක්කමයි. නමුත් මෙතන ඒක වැඩිපුර පැහැදිලි කරනවා, උපේක්ෂාව රූපේක මුල නැහැ කියලා. නමුත් අතරක් තියෙන ඉක්මුව නැති ස්වභාවයමයි. නමුත් ඊට වඩා එතන ප්‍රකටව අහුවෙනවා මොකද්ද? අර සොම්නසයි දොම්නසයි කියන කාරණාව. තීර රූපයක් කියනකට වඩා තමන් මානසික ගොඩනගාගත්ත සොම්නස දොම්නස කියන කාරණා ප්‍රකටයි. මෙතන එක ප්‍රකට නැහැ. ඒ වගේ දේවල් ප්‍රකට නැහැ. දැන් අපි නිකන් බලන් හිටියට අපේ උපේක්ෂාව තුළ හැම එකක් ප්‍රකට නැහැ. නමුත් මෙතන පැහැදිලි කරලා විශේෂයෙන් නිස්මතු කරලා කියනවා රූපය ඉක්මවන්නේ නැහැ කියලා. රූපය ඉක්මවපු නැති ස්වභාවයක් තියෙන්නේ. අන්න ඒක කියනවා ගේහසිත උපේක්ෂාව. ඒතර උපේක්ෂා කීයද? 6යි. ගේහසිත උපේක්ෂා 6යි. ඒතර දැන් 30ක් කියවා. ඔන්න නෙක්ඛම්මසිත උපේක්ෂාව. මොකද නෙක්ඛම්මසිත උපේක්ෂාව? රූපාණත්තේ අනිච්චතං විජිත්තා විපරණාම විරාග නිරෝධා පුබ්බේචේ රූපං ඒතරහෙච පුබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරණාම ධම්මාතේ මෙතන තහබුතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උපජ්ජති උපේක්ඛා යා ඒව රූපං උපේක්ඛා රූපං සා අතිවත්තති තස්මා සා උපේක්ඛා නික්ඛම්මසිතානි උච්චති. මෙන්න මෙතන පැහැදිලි කරනවා මොකද්ද? අසකන් නාස දිවකයි මනස ඔස්සේ සත්‍ය දකිනකොට මනා ප්‍රඥාවෙන් සත්‍ය දකිනකොට ඔන්න සොම්න සටගත්තා මුලින්ම. ඊළඟට ඔහුට නිවන අපේක්ෂාවත් එක්ක ඉන්න දොම්න සට ගන්නවා. නමුත් සත්‍ය වශයෙන්ම දකිමින් ඉන්නකොට ඔහුට සොම්නසකුත් නෙමෙයි දොම්නසකුත් නෙමෙයි තියෙන්නේ මොකද්ද? උපේක්ෂාවක් තියෙන්නේ. හැබැයි මේ උපේක්ෂාව රූපං සාතිවත්තති රූපේ කිමුණා කියන්නේ. රූපේ තියෙනවා කියලා ගැනීමක් එක්ක නෙමෙයි යන්නේ. ඔහු සම්පූර්ණ නිරන්තරයෙන් සත්‍ය දකිනවනම් දැන් බොජ්ජංග ගත්තොත් උපේක්ඛා සම්බොජ්ජංගේ ඊළඟට අඟුත්නිකා තිකනිපාදේ පැහැදිලි කරනවා අදිචිත්ත මනියුත් කෙනා ගැන පැහැදිලි කරනකොට කාලෙන් කාලට වඩන්න ඕනේ උපේක්ෂාව කියලා. එතන උපේක්ෂාව කියලා කියන්නේ සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක ප්‍රීතිය අල්ලගන්නේ නැහැ. සත්‍ය දැකීමත් එක්ක අටගන්න උපේක්ෂාව. බොජ්ජංග තුන සමාධි බොජ්ජංගෙන් පස්සේ තියෙන උපේක්ඛා සම්බොජ්ජංග. ඒ උපේක්ෂාව රූප සද්ද ගන්ධ රස පහස අරමුණු එක්ක තියෙන එකක් නෙමෙයි. හැබැයි ඒ සත්‍ය දකිනකොට රූප සද්ද ගන්ධ රස පහස අරමුණු තියෙනවා කියලා ගැනීමක් එක්ක නෙමෙයි හටගන්නේ. හැබැයි ඒ වගේ සත්‍ය දකිනකොට හටගන්නා උපේක්ෂාවක් අර සොම්නසත් ඉක්මවපු ස්වභාවයක් තමයි ඒ උපේක්ෂාව කියලා කියන්නේ. මෙන්න මේ උපේක්ෂා 6 තමයි නෙක්ඛම්ම සිත උපේක්ෂා 6. එතකොට මේ උපේක්ෂාව රූප සද්ද ගන්ධ රස පහස අරමුණු ඉක්මවලා කියනවා. ඒ ඉක්මෝල කියන්නේ ඒක තියෙනවා කියලා ගැනීමක් නැහැ. තියෙනවා කියලා ගත්ත දෙයක් ඔස්සේ තමයි නම් කිරීමක් කරන්නේ. එහෙනම් ඒ උපේක්ෂාව ඊතරම්ම මාර්ගයට උපකාරණ කාරණාව. සොම්නස හට ගන්න කාරණාවත් එක්ක අපිට තියෙනවා ප්‍රමුදිත භාවයත් එක්ක සතුටින් වාසය කරන්න. නමුත් උපේක්ෂාව තමයි සැබෑවටම සත්‍ය දැකීමත් එක්ක මාර්ගයේ ප්‍රධානම දෙයක් බවට පත් වෙන්නේ. ඒක මේකේ මේ ඉදන් නිස්සා ඉදන් පජහත කියන කාරණාවේදී ලස්සනට ඉස්මතු වෙනවා. දැන් ඔන්න එහෙනම් ඒ 36ම පැහැදිලි කරා. දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මම කොයි ආකාරයට මේ පැහැදිලි කරේ මේ ඇසුරු කරගෙන මේ දුරු කරන්න කියන කාරණාවේදී తත්‍ර වික්කවේ යානිච්ච නෙක්ඛම්මසිතානි සෝමනස්සාන. දැන් ඔන්න මේ දෙක හොඳට අහගන්න. මේක තමයි වැදගත්ම කාරණාව. తත්‍ර වික්කවේ යානිච්ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානිච්ච නෙක්ඛම් ගේහසිතානි සමනස්සානි තානි පජහත තානි සමතික්කමත එය මේතං පහානං හෝති එය මේතං සමතික්කමෝ හෝති. తත්‍ර වික්කවේ යානිච්ච නෙක්ඛම්සිතානි වන්න පැහැදිලි කරා මොකද්ද? මහණෙනි නෙක්ඛම්මසිත සෝමනස්සය ඇසුරු කරගන්න. නෙක්ඛම්මසිත සෝමනස්සහය ඇසුරු කරගන්න. මොකද්ද මුලින්ම ඇසුරු කරගන්න තියෙන්නේ? නෙක්ඛම්මසිත සෝමනස්ස. මොකද්ද නෙක්ඛම්මසිත සෝමනස්ස කියන්නේ? ඇස කන නාසයේ දිව කය මනස ඔස්සේ සත්‍ය දකිනකොට සත්‍ය දැකීම තුළ හටගන්න ප්‍රමුදිත භාවය. එහෙනම් දුක සකස් වෙන ආකාරය දැකීමත් එක්ක හටගන්න ප්‍රමුදිත භාවය. මේ ප්‍රමුදිත භාවය ඇසුරු කරගන්න කියනවා. මේකට පැමිණෙන්න කියනවා. තානි නිස්සාය තානි ආගම්ම. මේ ඇසුරු කරගන්න මේකට පැමිණෙන්න. යානිච ගේහසිතානි සමනස්සානි තානි පජහත තානි සමතික්කමත. ඒ සත්‍යත ඇසුරු කරගෙන දුරු කරන්න කියන කොයි සමනසද? ගේ හිත සොම්නස් හයම දුරු කරන්න කියනවා. ඇයි අපි හැමෝම කැමති සතුට වාසය කරන්න? මේ සුඛකාමානි භූතානි සෝලෝකේ සියලු සත්ත්ව සැපයට කැමති. එහෙනම් මුලින්ම අපි කැමති තියෙන කාමයෙන් ඔස්සේ යන්නේ ඇයි? නැත්තම් හේතුඵල ධර්ම නොදැකීමත් එක්ක අපි මේ ලබන දේ සතුටක් ලබන්නේ ඇයි? අපි සතුට කැමති නිසා. එහෙනම් මුලින්ම ඇසුරු කරගත්තේ කොහොමද? ඇසුරු කරගත යුත්තේ සතුට සොම්නසක්. එහෙනම් මොන සොම්නස ඇසුරු කරගත යුත්තේ? නෙක්ඛම් සිත සොම්නස ඇසුරු කරගත යුතුයි. සත්‍ය දැකීමත් එක්ක හටගන්න නෙක්ඛම් සොම්නස ඇසුරු කරගෙන දුරු කරන්න කියනවා. අනිත් සොම්නස මොකද්ද? ගේහිත සොම්නස දුරු කරගන්න කියනවා. ඊළඟට පැහැදිලි කරනවා, ච නෙක්ඛම් සිතානි දොමනස්සානි තානි නිස්සය තානි ආගම්ම යානි ච ගේහිතානි දොමනස්සානි තානි පජහත තානි සමතික්කමත. දැන් එතකොට ඔන්න ඔහුට තියෙන්නේ දැන් පහයි. ගේහිත සොම්නස නැහැ. ඇයි? නෙක්ඛම් සොම්නස ඇසුරු කරගෙන අරග දුරු කරගත්තා. ඊළඟට පැහැදිලි කරනවා මොකද්ද? නෙක්ඛම් හිත දොම්නස ඇසුරු කරගෙන දුරු කරන්න කියන මොකද්ද? ගේහිත දොම්නස. එහෙනම් නෙක්ඛම් හිත දොම්නස කියලා කියන්නේ නිවන අපේක්ෂාව. සත්‍ය දකින්න කෙනාට හටගන්න නිවන පිළිබඳ අපේක්ෂාව. ඒක ඇසුරු කරගන්න කියනවා. ඒක ඇසුරු කරගෙන දුරු කරන්න කියනවා. රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන දේවල් ලබන්න තියෙන කැමැත්ත, ලැබපු දේවල් නැවත ලබන්න තියෙන කැමැත්ත, ඒක නොලබනකොට තියෙන දුක, අකමැති දේ ලබනකොට තියෙන දුක, මෙන්න මේක දුරු කරන්න කියනවා. මේ නෙක්ඛම්ම හිත දොම්නස ඇසුරු කරගෙන දැන් එතකොට ඔන්න ක්‍රම දෙකකින් දෙකක් දුරු කරා. ක්‍රම දෙකකින් දෙකක් දුරු කරා. මොකක් දුරු කරේ? නෙක්ඛම් ගේහිත සොම්නසයි, ගේහිත දොම්නසයි. ඊළඟට දුරු කරන්න කියනවා, තත්‍ර බික්කවේ යච්ච නෙක්ඛම්ම සිතා උපේක්ඛා තා නිස්සයතා ආගම්ම යච්ච ගේහිතා උපේක්ඛා තා පජහත තා සමතික්කමත. නෙක්ඛම්ම සිත උපේක්ෂාව ඇසුරු කරගෙන දුරු කරන්න කියනවා මොකද්ද? ගේහිත උපේක්ෂා. මේක පින්වතුනේ බලෙන් කරන එකක් නෙමෙයි. අපිට ගේහිත උපේක්ෂාව බලෙන් දුරු කරන්න බෑ. ඒකට නම් නෙක්ඛම සිත උපේක්ෂාව ඇසුරු කරන්න ඕනේ. නෙක්ඛම්ම සිත උපේක්ෂාවට පත් වෙච්ච කෙනාට කොහොමද ගේහිත උපේක්ෂාව එතන දුරු වෙනවා? සත්‍ය දකිනකොට, සත්‍ය දැකීමත් එක්ක ඔහුට මේ ලෝකේ රූපේ තියෙනවා කියලා රූපේ හා එකතුලා වාසය කරන්නේ. ඒ වෙලාවේ තියෙන්නේ සත්‍ය දැකීම තුන හටගන්න උපේක්ෂාව. ඔන්න ක්‍රම තුනකින් ගේහිත තුනම දුරු කරා. එතකොට මේක මේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සත්‍ය දකින්නට ඕනේ. සත්‍ය දකින්න කෙනා ආයතන හයේ ක්‍රියාකාරී දකින්න කෙනා ක්‍රම තුනකින් නෙක්ඛම්ම සිත සෝමනස්සයයි දොමනස්සයයි උපේක්ෂාවයි පමණක් ඇසුරු කරගෙන ගේහිත සෝමනස්සයයි දොමනස්සයයි උපේක්ෂාවයි ඒ තුනම දුරු කරා. ඊළඟට කියනවා මොකද්ද? යානිච නෙක්ඛම්ම සිතානි සෝමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානිච නෙක්ඛම්ම සිතානි දොමනස්සානි තානි පජහත තානි සමතික්කමති. දුරු කරන්න කියනවා නෙක්ඛම්ම සිත දොමනස කුමක් ඇසුරු කරගෙනද? නෙක්ඛම්ම සිත සොම්නස ඇසුරු කරගෙන. එහෙනම් දොමනස කියන කාරණාව මාර්ගයේ ප්‍රධාන රුකුලක් කියන එක නෙමෙයි. නමුත් අර ගේහිත දොමනසට වඩා ඒක ප්‍රබලයි, ශේෂ්ඨයි. දැන් මෙතන පැහැදිලි කරනවා නෙක්ඛම්ම සිත සොම්නස ඇසුරු කරගෙන නෙක්ඛම්ම සිත දොමනස දුරු කරන්න කියනවා. එහෙනම් සත්‍ය දැකීමෙන්, ඒ සත්‍ය දැකීම තුන හටගන්න ප්‍රමුදිත භාවයේ ප්‍රීතිය තුරම හිත පවත්වමින් අර සත්‍ය දකින්න කෙනාට නිවන අපේක්ෂාවෙන් හටගන්න දොම්නස දුරු කරන්න කියලා කිව්වා. දැන් එතකොට හොර ඉතුරු වෙන්නේ කොහොමද? නෙක්ඛම්මසිත සොම්නසයි, නෙක්ඛම්මසිත උපේක්ෂාවයි. ක්‍රම හතරකින් අර හතරක්ම දුරු කරා. ඊළඟට පැහැදිලි කරනවා තත්‍ර බික්කවේ යාච නෙක්ඛම්මසිතා උපේක්ඛා තානිස්සාය තා ආගම්ම යානිච නෙක්ඛම්මසිතානි සොමනස්සානි තානි පජහත තානි සමතික්කමත. දැන් මොකද කියන්නේ? නෙක්ඛම්මසිත උපේක්ෂාව ඇසුරු කරගෙන දුරු කරන්න කියන මොකද්ද? නෙක්ඛම්මසිත සෝමනස්සයත්. නෙක්ඛම්මසිත උපේක්ෂාව ඇසුරු කරගෙන දුරු කරන්න කියනවා නෙක්ඛම්මසිත සෝමනස්සේ. එහෙනම් සත්‍ය දැකීමෙන් හටගන්න ප්‍රමුජිත භාවයේ සතුට සොම්නස දුරු කරන්න කියනවා සත්‍ය දැකීමත් එක්ක ඇතිවන උපේක්ෂාව තුළ පිහිටලා. එහෙනම් මේ උපේක්ෂාව තුළ පිහිටියොත් අර ගේහිත සොම්නස, ගේහිත දොම්නස, ගේහිත උපේක්ෂාව, නෙක්ඛම්මසිත දොම්නස, නෙක්ඛම්මසිත සොම්නස කියන කිසි දෙයක් තියෙනවද? කිසි දෙයක් නැහැ. ඔහුට තියෙන්නේ මොකද්ද? නෙක්ඛම්මසිත උපේක්ෂාව විතරයි. ඔන්න ක්‍රම පහකින්
පහක් දුරු කරා. දැන් එතකොට මේ විදිහට වැඩපිළිලා පුරුදු කරනවා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ගොඩක් ඉදිරියට ගිහිල්ලා. ඊළඟට කියනවා මොකද්ද? තව කාරණාවක්. අත්තිපිකේ උපේක්ඛා නානත්තා නානත සිතා. අත්ති උපේක්ඛා ඒකත්තා ඒකත සිතා. උපේක්ෂාවක් තියෙනවා නානත් උපේක්ෂාවකුත් උපේක්ෂාවක් තියෙනවා ඒකත් උපේක්ෂාවකුත්. දැන් මෙතන මේ උපේක්ෂා නෙක්ඛම් සිත උපේක්ෂාව විස්තර කරේ කුමක් මුල් කරගෙනද? විදර්ශනා මුල් කරගෙන. මේ විදර්ශනා මුල් කරගත් උපේක්ෂා තුල තමයි නානත් උපේක්ෂාවකුයි ඒකත් උපේක්ෂාවකුයි තියෙන්නේ. පැහැදිලි කරගෙන ආවේ විදර්ශනාවත් එක්ක උපේක්ෂාව. එහෙනම් මේ විදර්ශනාවත් එක්ක හටගත් උපේක්ෂාව තුල තියෙනවා නානත් උපේක්ෂාවකුයි ඒකත් උපේක්ෂාවකුයි. මොකද නානත් උපේක්ෂාව අත්තිමික්කේ උපේක්ඛා රූපේසු අත්ති සද්දේසු අත්ති ගන්ධේසු අත්ති රසේසු අත්ති පොට්ටබ්බේසු. ඔන්න එතන වෙන් කරනවා. රූප සද්ද ගන්ධ රස පහස කියන කාරණා එක විවිධාකාරයෙන් සොම්නස් දොම්නස් උපේක්ෂා නැත්නම් ඒ සත්‍ය දකිනකොට හටගන්න උපේක්ෂා තියෙනවා විවිධාකාරයි. ඇයි අර රූප දකිනකොට සද්ද අහනකොට මේවා ඔස්සේ ඒවටම යන ස්වභාවයක් එක්ක හටගන්න උපේක්ෂා තියෙනවා. ඒක නානත් උපේක්ෂාව. ඒකත් උපේක්ෂාව මොකද්ද? අතමාච බික්කේ ඒකත් උපේක්ෂා. ඔන්න විදර්ශනාවෙම මේකක් තියෙන්නේ. දැන් විදර්ශනාවත් එක්කම හටගන්න ආනත් උපේක්ෂා තමයි ඇස කන්නාසි දිවකයි මනස පංචකාමයන් එක්ක මෙන්න මේකත් එක්ක ලෝකෙ දිහාට කරන උපේක්ෂාව. ඒකත් උපේක්ෂාව තමයි ආකාසානං ඡායතන නිස්සිතං විඥානං ඡායතන නිස්සිතං අකින්චඤ්ඤායතන නිස්සිතං නේව සංඥාන සංඥායතන නිස්සිතං. අන්න උපේක්ෂාවක් තියෙනවා ඒකත් උපේක්ෂාව. එකම ස්වභාවයක් විතරයි. ආකාශය අනන්තයි විඥාන අනන්තයි මේ කිසිවක් නැහැ ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන මෙන්න මේකත් එක්ක හට ගන්න උපේක්ෂාව කියනවා ඒකත් උපේක්ෂාව. හැබැයි මේකත් මේ විදර්ශනාවත් එක්කම යන මගදී ඇති වෙන දෙයක්. මොකද එතනින් පස්සේ කාරණාද ඒක පැහැදිලි කරනවා. දැන් මේ පුතජන කෙනා වඩන ක්‍රමයක් එක්ක නෙමෙයි. මාර්ගයේ යන කෙනාට මාර්ගයේ තුලදී සත්‍ය දැකීමත් එක්ක සත්‍ය දකිනකොට ලෝකයේ තුල තියෙන කාමයන් හා නිසිත දේවල් අන්න එතන ඒකත් එක්ක උපේක්ෂාවක් හට ගන්නවා නානත් උපේක්ෂාව. ඊළඟට ඒක ඉක්මෙව්වට පස්සේ හට ගන්නවා ඒකත් උපේක්ෂාවක්. කුමක සත්‍ය දකිනකොටද? අර අරූපාවචර සමාධිය ඔස්සේ සත්‍ය දකිනකොට. ඔන්න පැහැදිලි කරනවා මොකද්ද? යම් බික්කවේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත නිසා තත්ත්‍ර බික්කවේ යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා තන් නිස්සාය තන් ආගම්ම යායන් උපේක්ඛා නානත්තා නානත් සිතා තම් පජහත තන් සමතෙක්කමත. ඊළඟට පැහැදිලි කරා මොකද්ද? අර ඉතුරු වෙච්ච උපේක්ෂාව තුළ ඒකත්ත උපේක්ෂාව පමණක් ඇසුරු කරගෙන නානත් උපේක්ෂාව දුරු කරන්න කියලා. ඒ ඒකත් උපේක්ෂා පමණක් ඇසුරු වෙනකොට කොහොමද මේ නානත් උපේක්ෂා දුරු වෙලා යනවා? දැන් මේ ක්‍රමානුකූලව එතනින් පස්සේ අරහත් වෙ තියෙන්නේ. මේ අරහත් මාර්ගයේ තුලම හික්මෙමින් නිවීම දක්වාම යන කාරණාව. අවසානයේ දක්වාම යන විස්තර කරනවා. මුලින්ම විස්තර කරා සත්‍ය දැකීමත් එක්ක මේක වැඩපිළිවෙල එන හැටි. ඊළඟට මේ දැන් විස්තර කරනවා කුමක්ද? සම්පූර්ණයෙන්ම නිවීම දක්වාම යන වැඩපිළිවෙල. ඔන්න එතකොට ඔහුට ඉතුරු වෙන්නේ එහෙනම් කුමක්ද? නානත් උපේක්ෂාව. ඒ කියන්නේ පංචකාමයන් එක්ක පංචකාමයන්ගේ සත්‍ය දකින ස්වභාවයක් එක් හට ගන්න උපේක්ෂාවකුත් නෙමෙයි තියෙන්නේ. ඔහුට දැන් ඉතුරුලා තියෙන්නේ කුමක්ද? අරූපාවචර සමාධිය ඔස්සේ සත්‍ය දැකීමක් විතරයි. සිත පිහිටන තැන් කතා කරනකොට අරූපාවචර සමාධි තමයි අවසාන දක්වාම යම් මිනිස්යාගේ සත්වයාගේ හිත පිහිටන උපරිම ස්ථාන. ආකාසානංචායතනෙ විඥානංචායතනෙ අපිච්ඡඤ්ඤායතනෙ නේවසඤ්ඤනා සංඥායතනෙ. එතකොට ඒව තමයි හිත පිහිටන ප්‍රණීතම අවස්ථා. ඔන්න එහෙනම් ඒ තුල ඒ ස්වභාවය තුල හටගන්න උපේක්ෂාව විදර්ශනාවත් එක්ක ඒක ඇසුරු කරගෙන අර කාමයන් හා එකතු වෙච්ච නැත්නම් රූප සද්ද ගන්ධ රස පහස හා එකතු වෙච්ච ඒ උපේක්ෂාව දුරු කරන්න කියනවා. ඊළඟ කියන කාරණා තමයි ලස්සනම කාරණාව. මොකද්ද? අතම්මේතම් භික්කවේ නිස්සාය අතම්මේතම් ආගම යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත නිසා තම් පජහත තං සමතික්කමත. ඒව මේතම් පහනං හෝති. ඔන්න පැහැදිලි කරා මොකද්ද? අතම්මිතාවේ ඇසුරු කරගෙන දුරු කරන්න කියලා මොකද්ද? ඒකත්ත සිත උපේක්ෂාව. අතම්මිතාවේ කියන්නේ සාමාන්‍ය වචනයකුත් අරහත් වේ තමයි. නමුත් අතම්මේ කියන එකට ලස්සන නිර්වචනයක් තීරුම් කරගන්න පුළුවන්. දැන් මෙතන අසකන්නාගේ දිවකයේ මනස ඔස්සේ ලෝකේ සකස් වීමක් තිබුණානේ. ලෝකේ සකස් වුනේ කුමන් නිසාද? සත්‍යයේ සත්‍ය වශයෙන් නොදකපු නිසා. සත්‍ය දැකීමට කියන සත්‍ය ස්වභාවයේ ඒ ස්වභාවය ඒ ආකාර නොදකීම නිසා මොකද වෙන්නේ? එතනින් මම කියලා දෙයක් අරගෙන හටගත්ත මම තුලින් ලෝකේ ඒකත් එක්ක ලෝක නිර්මාණයක් තියෙනවා. මේකට සාමාන්‍යයෙන් තමයි තාදී කියන්නේ ඒ ස්වභාවය. ඒ ස්වභාවයෙන් හටගත්ත දෙයක් කියනවා තාදීම. දැන් කන්මය රිදීමය කියලා කියන රංගවලින් හටගත් අන්‍ය වගේ තමයි තාදීමය කියන්නේ ඒ ස්වභාවය නිර්මාණය වෙච්ච. තාදීමය කියන්නේ තම්මය කියන කාරණාව. පාලිවල තම්මය. තම්මය කියන කාරණා මුලින් නේ දැන් මම නතම්මය. ඒ ස්වභාවයෙන් හටගන්නේ නැහැ. නතම්මය කියන්නේ අතම්මය කියන එක. එතකොට ලෝකේ සියලු දෙනා අරහත් නොවිච්ච සියලු දෙනාටම තියෙන්නේ මොකද්ද? තම්මයක් තියෙන්නේ. රහතන් වහන්සේලා නතම්මය. ඒ කියන්නේ ඒ ස්වභාවයෙන් හටගන්නේ නැහැ. අන්න නිවීම තුලට පත්වීමත් එක්ක මොකද වෙන්නේ? මේ සියලු දේවල් ඉක්මවනවා. අන්න මෙතන පැහැදිලි කරේ එහෙනම් ක්‍රමානුකූලව මේ මග වැඩෙන වැඩපිළිවෙල. සත්‍ය දකිනකොට මග වැඩෙන වැඩපිළිවෙල. ඊළඟට මෙතන පැහැදිලි කරනවා එතනින් පස්සේ තියෙන කාරණා ටික සාමාන්‍ය කාරණා ටිකක් තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන හතරක්. ඒ කියන්නේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරනකොට තමන් ශ්‍රාවකයා සතුට වුණත් තමන්ට සතුටක් නැහැ. දුක් වුණත් ඒක පිළිගත්තත් තමන්ට දුකක් නැහැ. සතුට වුණා දුක් වුණා නැත්නම් පිළිගත්තේ නැහැ කියලා ඒ තමන්ට මුකුත් නැහැ කියලා ශාස්ත්‍රඥ වහන්සේගේ සතිපට්ඨානය පැහැදිලි කරනවා. තුනක් සතිපට්ඨාන. ඊළඟට ආයෙ පැහැදිලි කරනවා අෂ්ඨ විමෝක්ෂ සමාධි පැත්තක්. අෂ්ඨ විමෝක්ෂෝස්සේ මේ බුදුරණවහන්සේ ශ්‍රාවකයන් හික්මුණ ආකාරයක් පිළිබඳව. එතකොට මෙතන මේ සලායතන විභංග සූත්‍රයේ මුල ඉඳලම මේ කරපු කාරණා ඔස්සේ ලස්සනට ප්‍රතිපදාව පැහැදිලි කරා, මාර්ගය පැහැදිලි කරා, සත්‍ය දකින්නක පැහැදිලි කරා, සත්‍ය දැකපු කෙනාට නිවීම දක්වා යන මාර්ගය පැහැදිලි කරා. ඉතින් මේ දේශනාව සත්‍ය දකින්න කෙනෙකුට අනුපූර්ව වශයෙන් නිවීම දක්වා හික්මෙන්නට මහෝපකාරී වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සෑම සීල් දෙනාටම තමන්ගේ ජීවිතය තුළ සත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන ඒ සත්‍ය දකිමින් ඒ මාර්ගය තුළ හික්මෙන්නට මේ උතුම් ධර්මත් උපකාරයක්ම කරගන්නවා කියලා අදිස්ථාන ඇති කරගන්න. හොඳයි මේ පින්වත් පිරිස අද දවසේදී මේ පින්වතුන්ට වටිනා කියන මේ සූත්‍ර දේශනාවක් තමයි ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් මේ දේශනාව තුළින් මේ රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන්ද මේ පින්වත් සියලු දෙනාට දහම දැක නිවි සැනසෙන්නට උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. රැස් කරගන්නට යන මේ පුණ්‍ය ධර්මයනුත් මේ උතුම් දහම් කාරණා ටිකත් මේ පින්වත් නිරන්තරයෙන් දහම පැහැදිලි කරලා දෙන මහාචාර්ය රවින්ද කොග්ගලගේ මහත්මයාටත් අනුමෝදන් වෙලා තව තවත් දහම නිදාවුල් කරගෙන අන් අයට උපකාර කරමින් තමන්ගේ ජීවිතයේ දහමින් සැනසෙන්නට මේ සියලු දේවල් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් වෙනමෝදන්. මේ පින් වාසියල දනාටමත් ඒ ආකාරයටම දහමින් සැනසෙන්නට මේ සියලු දේවල් උපකාරයක්ම වේවා කියලා ස්ථාන. හොඳයි ආශිර්වාද කරන වදනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව චතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු.
අපේ ස්වාමීන් වහන්සේ බොහොම ගැඹුරු දේශනාවක් ඉදිරිපත් කළා. හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි හැමෝම රැස් කරගත්තු පින් උන්වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් මේ වගේ ධර්ම ප්‍රචාරක කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී භාවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පතන බෝධියකින් නිවන් සුව අත්පත් වීමට මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමෝම එක්ක වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවා සංබුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.